සද්දේ ඇහිලා තමයි කාක්කෙක් ඉන්නා කිව්වේ. මේ ඔබ කියන්න කලින් අපි ඇහෙන් දැකලා ওই සද්දෙත් අහලා තියෙනවා. ඒ කියන්නේ ඇහෙන් දකින එකයි කනෙන් අහන එකයි එකම රූපයකට අයිති කරලා තියෙනවා. මේව පේන්නෙත් ওই කාක්කා ওই සද්දේ කරන්නෙත් ඒකක්. නේද? ගඳත් සුවඳත් තිබුණා නම් ওই කාක්කාගේ ගඳ. රසක් තිබුණා නම් ඒකත් දානවා. ඕක තමයි අර නිමිති හදනකොට අපි ඒකට එක එක ඒවා එකතු කරනවා. වෙන ආයතනකින් අත්දැක්කොත් කොහොමද කියන එකත් ඕකට
දානවා.
ওই නිමිත්තක් හදනකොට අපි දන්නවා එක එක ආයතනෙන් අත්දැක්කොත් මේ වගේ. එතකොට සමහර ඒවා ප්‍රකටයි සමහර ඒවා අප්‍රකටයි. සමහර ආයතන වලින් අත්දැක්කට ඕක දැනෙන්නේ. සමහර ආයතන වලින් තමයි හොඳට අත්දකින්නේ. කියන ඒකත් ති. ඒ හින්දා තමයි අපිට අර නිමිත්තක් ගලාගෙන ආපු ගමන් පරණ අත්දැකීමක් ගලාගෙන ආපු ගමන් ඊළඟට කොයි ආයතනෙන්ද මේක අත්දකින්න ඕන කියන එකත් ඔතන කියනවා. ඒක තණ්හාවෙන් කරනවා. ඒ නිමිත්තේ තියෙනවනේ ආයතන හයම උපද්දන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒතකොට එකෙන් කොයිකෙන්ද වැඩියෙන් හොඳ කියන එක තණ්හාවෙන් තෝරලා දෙනවා. ඔව් එයා කවදාවත් කාක්කෙක් ගැන අහලා නැත්තම් කවුරුත් කියා දීලා නැත්තම් එහෙන් දැකලත් නැත්තම් හරි ඔය සද්දේ ඇහුණට එයාට කාක්කෙක්ගේ චිත්‍රයක් නැවෙයිද? සම්බ්ද ඒකට අදාළ රූපේ එහෙමත් හිතේ. ඒ වුණාට රූපේ ගැන මුකුත් නිමිත්තක් එයිද? එන්න විදිහක් නැහැ. එයාට ඒ වෙලාවේ නිමිත්තක් හදා ගන්න පුළුවන් නම් එහෙම සද්දයක් ආවම මේ හරිය. ආයේ ওই සද්ද කොහේද හරි එහෙම තර ආර එදා. ඔව් ඒ ඒ වගේම දෙයක් කියලා ඉතින්
මොහෙන් හරි.
ඒ ඔව් ශබ්දෙත් උපාදාන කරනවා ඒකට අදාළ රූපෙත් උපාදාන කරනවා. ඒ හින්දා තමයි අපිට දැන් මොන ආයතනකින් එන එකකින් වුණත් අර නිමිත්ත මතක් කරගන්න පුළුවන්. දැන් කාක්කව කියන ඒ නිමිත්ත හැදුවට පස්සේ එහෙන් දැක්කොත් අපි හිතමු චිත්‍රයක් දකිනවා කියලා. ඒකෙනුත් පුළුවන් කාක්කව මතක් කරගන්න. මොකද අර වර්ණ සටහන තියෙනවා ඒකේ. ඊළඟට සද්දේ කාක්කෙක් වගේ කවුරු හරි කෑ ගැහුවත් කාක්කව මතක් කරගන්න ඕනේ. හරි? ඒ නිමිත්ත ගලාගෙන එනවා. ගඳත් සුවඳත් තිබුණා නම් කාක්කාට ආවේනික ඒක එනකොට මේ කාක්කෙක් තමයි කියලා ඒ මතක්. ඒ මොන ආයතනකින් හරි අර නිමිත්ත ගලාගෙන එන්න පුළුවන් මට්ටමට පත් කරනවා. ඒක තමයි ඒ නිමිති හදනවා කියන්නේ. ඊට පස්සේ ප්‍රශ්නේ තියෙන්නේ ආයතන හයම ඕන්නේ. එක ආයතනකින් මේක යන්තම් සී වෙනකොට අර ටික ඔක්කෝම එනවා. ගලාගෙන. මේ ගලාගෙන එන එක තමයි සැඩපහරක් වගේ. අපිට ඒක නවත්තන්න බෑ. එනවා ඕග කියලා. ඕගය සැඩපහර. එතකොට අපි අන්න ඔය මට්ටමේ නිමිති හදනවා මේ මොහොතේ. ඇත්ත ඇති හැටි දැක්කේ නැත්තම්. එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක හදන්නේ එතකොට පංච උපාදානස්කන්. ඒවා පංච උපාදානස්කන්. මේ විදිහටම ගියොත් නම් බේරෙන්න විදිහක් නැහැ. ඇත්ත ඇති හැටි දකින්න එකමයි විදර්ශන. ඒකට ඇත්ත ඇති හැටි දකින්න මූලික නුවණ ඕන. ඒකට කියනවා සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය ඉබේ පහළ වෙන්නේ ධර්මස්රෝ ධර්මයක් අහලා තේරුම් ගත්ත කෙනාටයි ඕක මෙනෙහි කරන්න පුළුවන්. යෝනිසෝ මනසිකාරයට යන්න පුළුවන්. සද්ධර්ම ශ්‍රවණයයි යෝනිසෝ මනසිකාරයයි. වෙයි හරි ගැඹුරක් තියෙනවා. අපි ඔය නිකන් කියන ආමංසයෙන් හිටියා කියන එක නෙවෙයි. නේද? එතකොට එනවා වෙනද ලෝකෙට අහු වුණා දැන් තියෙන ලෝකෙන් නිදෙන නුවණ. ওই ලෝකෙට අහුනේ මේ විදිහට රැවටුණ හින්දා නේද? කියලා දකින්න පුළුවන් නම් පුළුවන් ද බැයිද කියන තමයි ඔයාලා. දර්ශනා කරන්න පුළුවන්. ඒක ටිකක් ගැඹුරුයි. හුස්ම කියන්නේ රූපයක්ද නැද්ද? රූපය. රූපයක් හටගත්තා කියන්නේ මොකද්ද? මොකද්ද හටගත්තේ? ඔන්න දුක හටගත්තා. ඔන්න රූපයක් හටගන්නකොටම තමන්ට කියන්න පුළුවන් වෙන්න ඕන ඔන්න පංච උපාදානස්කන්ධයක් හටගත්තා. එතෙන්ට එනකන් නුවණ හදා ගන්න ඕන ඉස්සෙල්ලා. මේ නිකං කෙනෙකුට හුස්මක් තියෙනවා කියලා. ඕකේ මොකද්ද දුක කියලා නේ අහන්නේ. ධර්මය අහලා දැනගත්තු කෙනා එතනින් එහාට යනවා. ආ හුස්ම කියන්නේ රූපයක්. රූපයක් කියන්නේ පංච උපාදානස්කන්ධ. පංච උපාදානස්කන්ධ කියන්නේ දුක. ඕනම රූපයක් දුකක් වෙනවා. රූපේ ලෝකෙට අයිතිද නැද්ද කියලා බලන්න. ලෝකෙට අයිති නම් නේද? අර ලෝකෙට අයිති කරපු ගමන් අපි අර රූපක ලක්ෂණ ටික දානවා. දැන් ඒකත් වෙන් කරගන්න පුළුවන් නේද? ප්‍රතිබිම්බේ රූපේ වෙනස. දැන් ප්‍රතිබිම්බයක් දැනගත්තේ හැදුවේ රූපය. මොන ආයතනෙන් පහළ වෙච්ච විඥානයද? විඥානයක් දැනගන්නේ නාම රූපයක් විතරයි නේද? නාම ධර්ම ටිකෙන් කියන ටිකනේ විඥානය දැනගන්නේ. නාම ධර්ම කිව්වේ වේදනා සංඥා චේතනා. නේද? ඔක්කොම තියෙනවා. විඥානේ මොනවද දැනගෙන ඒ දැනගත්තු දේ ගැන හිතලා හිතපු දේ හිතද්දි තමයි හුස්මක් හැදුවේ. ඉස්සෙල්ලාම මොනවද දැනුණා? කාය ස්පර්ශිත නේද? ඒ දැනීමේ හුස්මක් නැහැ. කාය විඥාණයෙන් දැනගත්තා. ඔන්න මොකද්ද දැනෙන්නේ? ඊළාට ඕක ගැන හිතුවා. හිතනකොට තව තව ඒවා එකතු කරනවානේ. එතකොට ඔහම දැනෙන්නේ නම් හුස්ම කියලා අන්න හුස්මේ රූපයක් හිතට පේන්නේ. ඊළඟට මේ පේන රූපේ එළියේ තියෙනවා කියලා බාරගත්තා. ඔය එළියේ තියෙන හුස්මම තමයි මේ දැනිලා තියෙන්නේ. ඊට පස්සේ හුස්ම ගැන ගොඩක් දේවල් හිතන්න පුළුවන්. ඒක තමයි රාය ආය හදන්නේ. ඔය හුස්ම නිසා තමයි මං ජීවත් වෙන්නේ. මම හිතනවා නේනනේ. ඒක අර පංච උපාදානස්කන්ධේ මත ගොඩනගෙන අනිත් පංච උපාදානස්කන්ධ. ତොට මූලිකව රූපයක් පනවන මට්ටමත් පංච උපාදානස්කන්ධය. නෝක තමයි කියන්නේ ගැඹුරින් බලන කෙනාට තේරුම් ගන්න තියෙන්නේ. දැන් හුස්ම දිහා බලා ඉන්නකොට ඔන්න කකුල රිදෙනවා. බලන්න ඕන නුවණින් බලන්න ඕන. කකුල කියන්නේ රූපය. රූපය කියන්නේ පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධ කියන්නේ දුක. වේදනා නම් දුක කියලා තේරෙනවා. මේ වේදනා වේ දුක. ඒ ලෝකෙට ඇවිත් දුකනේ. මේක ලෝකෝත්තර දෙයක්. කකුලක් පිහිටියේ කොහොම? දැනුනේ වේදනාවක්. කාය ස්පර්ශෙන් වේදනාවක් දැනගත්තා. ඒ වේදනාවේ කකුලක් නැහැ. රූපයක් කියලා දෙයක් නැහැ. ඒක ගැන හිතුවා. හිතනකොට තමයි යන්න මේ කොහෙද මොකද්ද කියලා විස්තර ටික තියෙන්නේ. මේ චිත්ත රූප. චිත්ත රූප ටික කියන්නේ අර මනසේ කණ්ණාඩියේ හැදෙන පිළිමිති. නේ? එතකොට ඒවා ටික බාහිර රූප වෙන්න පුළුවන්ද? සතර මහා ධාතු රූප වෙන්න පුළුවන්ද? ඔන්නෝක පෙන්වන්න පුළුවන්. ඒක පෙන්වන්න පුළුවන් වෙනකන් මේක තේරුම් ගන්න. එතකන් එළිය රූප වලින් මිදෙන්න බෑ. හිතට ආයි ආයි මේක පෙන්නලා දෙන්න ඕන. මේ 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 සිද්ධි තුන මෙතන වෙන්නේ. ජාති තුනක් බෙදුවනේ. ආයතනකින් දැනගත්තා. ඒක ගැන හිතුවා. හිතුව දේ එළියෙන් දිනා. නැවෙ තුන කඩා ගන්න පුළුවන් නම් තමන්ට යම් කිසි විදර්ශනයක් කරන්න පුළුවන්. ඒක බලා ඉන්නේ හිත සංසුන් කරන්න. ඊළඟට මොකක් හරි රූපයක් කියලා දැනගත්තු ගමන් ඔය ඕක පෙන්වන්න ඕන හිතට. ඔය රූපයන්නේ දැනගatti. රූපයක් දැනගත්තා කියන්නේ රූපේ උපාදාන කළා. පංච උපාදාන ස්කන්ධයක් හැදුවා. පංච උපාදාන ස්කන්ධ කියන්නේ දුක. එහෙන් බලලා ආයෙනවා හුස්ම. ඒක අවබෝධයෙන් කරන්න පුළුවන්. දැන් ආනාපාන සතිය එතකොට විදර්ශනීය වෙන්නේ. සමතේ නෙවෙයි. සමතේ කියන්නේ වෙන ඒවාට හිත දුවන එක නවත්තන එකනේ. හිත සංසුන් කිරීම සමතේ. හුස්ම දිහා බලා ඉන්න අනිත් ඒවට හිත කොට ආයේ මෙතෙන්ට ගන්න. එතන අවබෝධයක් නැහැ. ඒක සමතේ. විදර්ශනාවෙන් එන්නේ අවබෝධය. හිතාගෙන හිටියට ඉතින් අවබෝධෙන්නේ මට හිත සමාධි වෙලා මේක අවබෝධ වෙන්න කියන මොකද්ද කියලා දන්නේ මොකද්ද අවබෝධ
වෙන්නේ මේ දුක කියන
එක මේ දුක කියන එක ඉස්සලා දැනගන්න එක දන්න දෙයක් අවබෝධ වෙන්නේ නැහැ දන්න ඉස්සලා ඒක දැනගන්න ඕන. දැන් තාම ඒක දන්නේ නැහැ. රූප දකින්න එක දුකයි ඒ. දැන් නයන දකින්නකොට ඔන්න දුක හටගත්තා කියලා බලන්න පුළුවන් දෙයක් නැහැ. මට
දැන් අන්තුරාණක් පැටිය කොටක්
එක විදිහකට අන්ද වීමක් හැබැයි ඇස් අරගෙන අන්ද වෙනවා.
ඒක තමයි අපිට
වෙනදා පෙනුන රූප පිහිටන් නැති විදිහට ඔය වර්ණ සටහන ප්‍රතිබිම්බයක්. එහේ අදලා දෙන ප්‍රතිබිම්බේ. ඒකේ රූප තියෙන්න බෑනේ ප්‍රතිබිම්බයක් විතර.
හැබැයි දැන් මේ රූපෙට අපි ඇලෙන්නෙත් නෑ ගැටෙන්නෙත් නෑ දැන් අර කියපු ලස්සන මල. ඒ මල දිහා බලලා
වෙන අදහසක් නැහැ ඒක ලස්සනයි කියලා
හිතනවා එච්චරයි ඒක මට ඕනෙත් නැහැ මට එපාත් නැහැ මොකටද ඒක කරන්නේ ඒක දැකින්ද අස්වාදනය යන්න බෑ ඉතින් යන ගමන් මල දැක්කා මේ මල මෙහෙම මෙහෙම යන්න බෑනේ මට මුතු බලන්න ඕනේ නැහැ කියලා මෙහෙම යන්න බෑනේ
ඒ තමයි කිව්වේ සැරගෙන නිමිති හදන්න නැතුව ඉන්න.
ඔව් එතකොට ඒ ලස්සන මල දැකලා ලස්සන මල ඒක ගැන මට කිසි උනන්දුවක් නැහැ ආසාවක් නැහැ කියලා යනවා තමලක් පිටිනක.
ඒක හැමදාම කර කර ඉන්නේ නැපේ.
මොනවා කරන්නේ දැන් ඉපදින
නේද මොකටද ඕක කරන්නේ ඔයවත් නොකර හිටියාම ඉවරයි
දැන් මේකෙන් ගැලවෙන්නේ
මොකෙන්ද ගැලවෙන්නේ
මේ ජීවිතෙන්
ආයෙත් ජීවිතෙන් ගැලවෙන්න නම් මරුණාම හරි ජීවිතෙන් නෙමෙයි ගැලවෙන්නේ
මේ ලෝකෙට
ආ අවශ්‍යතාව මොකද්ද දුකෙන්
නෑ
නෑ උපදින්න නැති එක නෙමෙයි දුක දුකෙන් මිදෙන්නේ නෝනක උපදින්නේ කොයි වෙලාවේද ඒ මරුණහන් උපදින එක එක පංච උපාදානස්කන්ධ උපදින්නේ කොයි වෙලාවේ හැම මොහොතෙම උපද්දනවා එතකොට හැම මොහොතෙම දුක උපද්දන එක තමයි අපි දුක උපද්දන එක නවත්තන්න ඕනේ නේද ඒක තමයි කියවි දුක කියන එක තේරුම් ගන්න ඕන කියලා. දුක කියන එක දැක්කොත් තමයි
දුක කියන එක දකින්න ඕනද දැනෙන්න ඕනේ.
මං කිව්වේ මේ මට්ටමේදී දැනෙන්නේ නැහැ කියලා. දුක දැනෙන්න නම් හිත ගොඩක් දියුණු වෙන්න. නේද? ප්‍රඥාව වැඩෙන්න තමයි දැනෙන මට්ටම. මේ මට්ටම අපිට දැනෙන මට්ටම නෙවෙයි. මේ මට්ටමේ දැනෙන දුකක් තියෙනවා. ඒක ඔය ඕන කෙනෙක් දුකයි කියන ලෝකෙටයි තිබු.
හැබැයි
සර් දුක තමයි. ඒක දුක නෑ කිව්වොත් බොරුවක්.
ඒකෙන්
ගැලවෙන්න බෑ මේක කළා. වාට ගැලවෙන්න බෑ මේ රහත් වුණාට. ඔව් ඉතින් ඒ දුක් ටික අඳුර ගන්න ඕනනේ මොන විඳින දුක් ටිකෙන්ද ගැලවෙන්නේ සේරම හරි ලෙඩ වෙන එකේ වයසට යන එකේ මැරෙන එකේ ඉපදෙන එකේ දැන් ඒ සේරගෙන්ම ගැලවෙන්න ඕන කිව්වට දැන් මේ මාර්ගේ වැඩුවොත් අන්තිමට වෙන්නේ රහත් වෙන එකනේ නේද රහත් වෙනකොට දුක ඉතුරු නැතුව නිරුද්ධ වෙන්න ඕනේ නේද දැන් අපි හිතන් ඉන්න රහතන් වහන්සේ ওই දුකෙන් මිදිලාද ලෙඩ වෙන්නේ නැද්ද වයසට යන්නේ නැද්ද මැරෙන්නේ නැද්ද
ඒ
උනත් දුකක් නැහැ කියලා නේ කියන්නේ නෑ ඔය දැකලා නෙමෙයි ඒ උනත් දුකක් නැත්තම් එහෙනම් අපි මේ ලෙඩවීම නැති වෙන්නේ
නැහැ
නේ. හැබැයි නෑ ඒක තමයි මාත් අහන්නේ. දැන් ඉතින් ලෙඩ වෙන එක දුක නම් ලෙඩ වෙන එක නේ නවත්තන්න. ඒක තමයි ඔය දැන් අපි දුක දකින්නත් නුවණක් ඕන කියන්නේ ඕකයි. මේ මට්ටමට පේන දුකක් තියෙනවා. ඊට වඩා ගැඹුරු දුකක් තියෙනවා. වැඩෙන්න තමයි දුකේ එක එක ලෙවල්ස් පේන්නේ. සාමාන්‍ය මට්ටමට පේන දුකයි තව ටිකක් හිත දියුණු කරහම පේන දුකයි වෙනස්. ඒක ලෝකෙට අයිති දුකකුත් තියෙනවා. ඒකෙන් බේරෙන්න තමයි ඉතින් ඔය කරන හැම දෙයක්ම කරන්නේ, රස්සා කරන්නේ, ඒවල දොරවල් හදන්නේ, සල්ලි හොයන්නේ. ඒ ලෝකෙට පේන්නේ. එතකොට ඒ ටික කරගෙන යනකොට පේනවා මේ මේවයිනුත් මේ දුක නැති වෙන්නේ. එහෙනම් ඊට එහාට ගිය දෙයක් කරන්න. එතකොට ඔව්. එතකොට බුදුදහම ගැන හෙව්වට බුදුදහමේ පෙන්නනවා ඔය නුවණේ මට්ටමට පේන ටික ඕක. තව ටිකක් නුවණ වැඩෙනකොට ඔයිට වඩා දුක පේනවා. හරි. අහමහම ගිහින් ගැඹුරටම යනකොට ඔය දුක් ටික සමරයිස් කළොත් පංච උපාදානස්කන්ධයමයි දුක. එතකොට කොතනක හරි පංච උපාදානස්කන්ධයක් හදනවා නම් ඔන්න දුක. එහෙනම් අපි ඒක නැති කළොත් දුක ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. පංච උපාදාන ස්කන්ධය හදන එක නවත්තපු දවසට දුක උපදින්නේ නැහැ. ඒව නැති වෙයි. ඒක ඉතින් ඒක නිමෙයි වැදගත් දෙයක්. දුකට අයිති සියල්ලම නැති වෙනකොට කොයි දුක ගෙව්වත් ඔය කියපු ඔක්කොම නැති වෙනවා. සංකිට්තේ සංක්ෂිප්ත වශයෙන් කියන්නේ සංක්ෂේප සංක්ෂිප්තව කියනවා කියන්නේ කෙටි කරලා කියනවා. සංකිට්තේ න පංච උපාදාන ස්කන්ධය. ඒ දුක කියන එක කෙටි කරලා ගත්තොත් අන්තිමට කියන්නේ පංච උපාදාන ස්කන්ධය දුක. දැන් අපි කියන එක දුකක් නැති කළාට ඔක්කොම දුක් නැති වෙන්නේ නැහැ. පංච උපාදාන ස්කන්ධය නැති කළොත් ඔක්කොම දුක් නැති වෙනවා. ආයි දුකක් පිටා. ඒ හින්දා තමයි පංච උපාදානස්කන්ධේම දුකයි කියලා දකින්න ඕක උපදින්න හේතු ටික බලන්න. ඒ හේතු නැති කළොත් ආයේ දුක නිතරම නැතුවම නිරුද්ධ
වෙනවා.
ඔව්. ඒක තමයි රහත් වුණා කියන්නේ.
එතකොට ඊට පස්සේ දැන්
ජීවත් වුණා හැබැයි දුක් විඳින්නේ නැහැ. අපි තමයි දුක් විඳා කියන්නේ. බුදුහාමුදුරුවෝ දුක් විඳින්නේ නැහැ. රහතන් වහන්සේලා දුක් විඳින්නේ නැහැ. ඔය අපිනේ
කියන්නේ
ලෙඩ වුණේ බුදුහාමුදුරුවද බුදුහාමුදුරන්ගේ ශරීරය. ශරීරය කියන එක අතෑරපු කෙනෙක් රහතන් වහන්සේ කියනවා. රූපයට අහු වෙන්නේ ඒ ශරීරය කියනකොට ඔයා ශරීරය උපාදාන කරලා තේරෙනවා. බුදුහාමුදුරන්ට ශරීරයක් නැහැ. අපි තමයි බුදුහාමුදුරන්ට ශරීරයක් දෙන්නේ. නැත්තේ නැහැ. ඒක එහෙම තමයි. මොකේ තිබුණා අපි රූපයක් දැන් බල්ලා වතුරට ගිහලා අන්න බල්ලෙක් ඉන්නවා කියනවා. ඔය බල්ලා ලෙඩ වුණා කියලා ඒ බල්ලා කියනවා. ඒතර ඒ බල්ලා උපද්දපු ශරීරයකට බල්ලාම ලෙඩක් දීලා. තේරුණාද? අපි රූපය පනවන්නේ මුලා වෙන්න. තේරුම් ගන්න. අපි රූපවලට අහු වෙලා රූප ගැන කතා කරන එක එක මට්ටම. රූප වලින් මිදුන මට්ටම වෙන මට්ටම. අපි තමයි ඔය. ඔය රූප බාර අරන්නේ කතා කරන්නේ. ඒක තේරෙනවා. රූප ලෝකේ මම දහම ගෙව්වත් රූපය බාරගත්තු කෙනෙක් කතා කරනකොට රූප ලෝකේ. රහතන් වහන්සේලාට නෙමෙයි බුදුදහම ලියලා තියෙන්නේ. රහතන් වහන්සේලාට බුදුදහමක් වැඩන්නේ නැහැ. ඒගොල්ලෝ දහමෙන් කරන්න ඕන දේ කරලා ඉවරයි. අපේ ප්‍රයෝජනේ එතකොට කාටද? අපි ඉන්න මුලාවේ මට්ටමට අපිට කියපු දෙයක් තමයි ඉතුරු වෙන්නේ. අනිත් එතනින් එහා මට්ටම් තේරුම් යන්නේ මනස දියුණු කළොත්. කතන්දර විතරක් වෙනවා අවබෝධ කරගත්තු දවස. අවබෝධ කරන්න කලින් Taman මේ මුලාවේ නම් ඉන්නේ ඒක කතන්දර කොට නෙමෙයි ඒකට ඇත්ත. හැබැයි මේ මුලාවෙන් මිදුන දවසට ඒවා පිහිටන්නේ. ඒක තේරුම් ගන්න අපි දැන් රූපෙට අහු වෙලා ඉන්නේ. ඒක පිළිගන්න ඕනේ. අපි රූප තියනවා කියලා පිළිගන්න මට්ටමේ ඉන්නේ. මගේ ශරීරේ තියෙනවා. අනිත් අයගේ ශරීරය තියෙන. මේ විදිහට හිතන්නකෝ. එතකොට ඔකට උත්තරේයි. දැන් අපි රූප බාර අරන් ඉන්නේ නේද? දැන් හිත දිනු කරගෙන යනකොට මම පෙන්වන්නේ දැන් රූප උපාදානිය වෙන හැටි. හිතේ මනස පිළිඹු වෙන එක අපි එළියේ රූපයක් කරලානේ. ඕකම නේද වතුරට එබෙන බල්ලත් කරන්න. මනසේ හැදෙන පිළිඹු එළියේ තියෙන ඇත්ත රූපයක් කරලා බාර ගන්න. ඒ බාර ගැනීම තමයි උපාදාන. රූප උපාදානේ කරලා ඉන්න කෙනාට රූප තියෙනවා. එතකොට එයාට ප්‍රශ්න කරන්න පුළුවන් ඔය රූපෙට මොනව හරි වෙනවද නේද? විස්තරට. ඔය රූපේ විනාශ වෙලා යනවද? බල්ලා විශ්වාස කරන රූපේ. බල්ලා විශ්වාස කරන්නේ මේ වතුරේ තියෙන ඡායාවක් කියලා නෙමෙයි. ඉන්නවා. එතකොට ලෙඩ වෙන්නේ ඡායාව ලෙඩ වෙන්නේ නැහැ නේ කවදාවත්. ලෙඩ වෙන්නේ අර විශ්වාස කරන. මොකද සතර මහා ධාතු රූපවලටයි මේ රුප්පණය වෙන්නේ. ඒ වගේම දකින්න අපේ හිතේ පිළිඹු කරන රූපේ එහෙම වෙන්නේ නැහැ. මේ පිළිඹුවක් විතරයි. ඔබ රූපයක් කරලා බාරගත්තොත් තමයි අපි රූපවලට අහු වෙන්නේ. හරි. එක මේ පිළිඹුවක් මට්ටමක දැක්කොත් රූපයකට අහු වෙලා නැහැ. මම ඉස්සෙල්ලත් කිව්වේ උපාදාන වෙලා නැහැ කියලා. සතර මහා ධාතු කරලා නැහැ. ඔව්. එතකොට මේ මනස දියුණු කරගෙන යනකොට මට්ටමක් තියනවා සතර මහා ධාතු රූප ඔක්කොගෙන්ම මිදෙන. ඒවා පිහිටන් නැති මට්ටම. මොකද තමයි ලෝකෝත්තර මට්ටම කියන්නේ. ලෝකේ ඉක්මවා. තොට ලෝකෝත්තර මට්ටමේදී අපි ලෝකෙට අයිතිව කතා කරන ඒවා යෙදෙන්නේ නැහැ. ඒක හැබැයි මේ මට්ටමේ ඉඳන් ඕක තේරෙන්නේ නැහැ. අර විදියට හිතන්න. ඒ දේශනා කළේ කාටද කියලා හිතන්න. කාට ඒගොල්ලන්ට උදව් වෙන්නේ. එතකොට ඒගොල්ලෝ ඉන්න දෘෂ්ටි වලට ගැලපෙන්න තමයි මේ කතා ටික තියෙන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ තමයි දේශනා කරලා තියෙන්නේ. දැන් රහත් වෙනකන් තමයි ධර්මය ඕ. ඊට පස්සේ ධර්මයක් වැඩන්නේ නැහැ. එතකොට මේ දේශනා කරපුවා මේ සාමාන්‍ය කෙනාට මේ ඉන්න මුලාවෙන් මිදෙන්න මිසක්. මිදුණාට පස්සේ තත්ත්වේ නිවේ. මොකද ඒක තේරෙන්නේ නැහැ සාමාන්‍ය කෙනාට. ඒක තේරෙන්නේ ඒ මාර්ගෙම ගමන් කරලා ඒ අවබෝධයක් ගත්තු. ඒක අපිට දැන් ගන්න පුළුවන් අනුමාන ඥානයක්. මේ මට්ටමේ අපි රූප වලට අහු වෙනවා. අර මට්ටමේදී රූපේ ඉක්මවා ගිහින්. කියන එකෙන් අනුමාන ඥානයක් ගන්න ඕනේ. එහෙනම් අපි රූප ගැන කතා කරන ඒවා මේ මට්ටමේ ඉදෙන්නේ නැහැ. ඔක තමයි අර මම අර කිව්වද අපරියාපන්න භූමිය ගැන. කාම භූමි, රූප භූමි, අරූප භූමි, අපරියාපන්න. ඒක තමයි ආර්ය භූමි. ඒ භූමියේ මේ ලෝක තුනම නැහැ. අපරියාපන්න. මේ භූමි තුනටම අහු වෙන්නේ නැහැ. ඒ තුනම ඉක්මවා ගිය මට්ටම්. කාම භූමියේ ස්වභාවයක් නෙමෙයි, රූප භූමියේ ස්වභාවයක් නෙමෙයි, අරූප භූමියේ ස්වභාවයක් නෙවෙයි. ඔය තුනම් මට්ටම වඩා වෙනස් මට්ටමක් කාර්යයන් වහන්සේලා. ඒක අපරියාපන්න භූමිය. ඒකේ රූප ධාතු නැහැ. තව ටිකක් තේරුම් ගන්න.
ඒක සාමාන්‍ය මිනිස්සු මොනවද දැක්කේ?
සාමාන්‍ය මිනිස්සු දකින එක එතෙන්ට අදාළ නැහැ නේ. ආර්යයන් වහන්සේ දකින එක ආර්යයන් වහන්සේගේ භූමිය රූපස්කන්ධය නැහැ. ඒකම තමයි මම මේ කියන්නේ. සාමාන්‍ය මිනිස්සුන්ගේ මට්ටමින් කතා කරන එක ආර්යයන් වහන්සේට ඒක අදාළ නැහැ. එතකොට අපේ කෙලෙස් මට්ටමට අපිට පේන විදිහ ඔය කතා
කරන්නේ.
කවුද ආදානේ කියලා අපිනේ. සාමාන්‍ය ශරීරයක් ආදාහනය කළා. හැබැයි ආර්යයන් වහන්සේට ඒක තවදුරටත් ඒක ඒ බාරගත්තු රූපයන් නෙවෙයි.
හැබැයි රූපය වෙනම.
තියෙන්නේ ඉතින් තියන අයට. රූප පිහිටන මට්ටමේ මනස තියන අයට රූප පිහිටන. ඔව් වේදනා මෙහෙමයි. දැන් අපි ඉස්සෙල්ලා මිදෙන්න ඕන රූපෙන්. ඒකට තමයි කායනුපස්සනාව තියෙන්නේ. හරි. එතකොට එතනින් එහා ඒවා ටිකක් අමාරුයි. දැන් වේදනාවක් තිබුණ කලියටම රූපය පිහිටනවා කියන්නම බෑ. මේ මට්ටමේදී පිහිටන. ඒකයි මං කියන්නේ. දැන් වේදනාවක් දැනුණ ගම අපි ඔබට රූපයක් දාලා ඉවරයි. එතකොට එතන වැරද්ද තේරුම් ගන්නකොට රූපයක් නොදාන මට්ටමකුත් තියෙන්න පුළුවන්. වේදනාව වේදනාවෙන් නැවැත්තුවොත් රූපයක් ඕකට ගැට ගන්න නැතුව. ඔව් එතකොට අර කායනුපස්සනාව සම්පූර්ණ වුණ කෙනෙකුට තමයි ඕක කරන්නේ. දැනට හැබැයි දැනට ඔය පහෙන් එකක් පිහිටියොත් අනිත් ටිකක් පිහිකලා අපි ඉන්න කාම භූමි මට්ටමේ අනිත් එහාට යනකොට ඊට වඩා වෙනස්. ඒකට මේක ඇත්තමයි කියලා ගන්න එපා. මේ තියෙන්නේ අපි ඉන්න කෙලෙස් මට්ටමේ මිදෙන්න විදිහක්. ඒ කෙලෙස් අඩු වෙනකොට ඊට වඩා වෙනස් විදිහට තේරුම් යන දේවල් තියෙනවා. දැනට ඉන්න කෙලෙස් වලින් මිදෙන්න විදිහක් තමයි මේ කියන්නේ. ඒකෙන් හිතන්න එපා මේ ඔක්කොම දැනගත්තා කියලා. අපිට නොපෙන්නන පැති ගොඩක් තියෙනවා. ඔය ප්‍රශ්න ටික නැති වෙන්න මේක විදර්ශනාව කරන්න. අවා එහෙන් දැකලා රූප පිහිටන මට්ටම කැඩෙනකන් සද්දාහල රූප පිහිටන එක මුලාවක් කියලා දකිනවා. හරි. ඒක ప్రత్యක්ෂ නොවුනත් ඔය අනුමාන ඥානේ හරි තව පැහැදිලි වෙනවා. ඒක තාම අහන ප්‍රශ්න ටික තියෙන්නේ අර බාරගත්තු රූප අල්ලගෙන. ඒතර ඒකට අපි අහුවෙන්නේ අපේ ආයතන වලට රැවටිලාමයි. ඒක ඕ එතනින් එහාට ඒක ගැන ඉතින් ඒක හරියට ඒක මම කිව්වනේ මේ මට්ටමේ මානසික මට්ටම් වලට කියා දීපුවා තියෙනවා. ඇයි කියා දෙන්නේ? ඒකෙන් මිදෙන්න මිස. ඒක බාර අරගෙන ඒ තර්ක ටිකේ ඉන්න නෙවෙයි. කායනුපස්සනාව වඩන්න කිව්වේ කයෙන් මිදෙන්න. ඒකට අපි කය තියෙන මට්ටමේ කතා කරන දේවල් කයෙන් මිදුනට පස්සේ ඒවා අදාළ නැහැ. ඒකෙනෙස් මට්ටමේ කතා කරන ඒවා ඒවා නෑ කියන්න බෑ. ඒවා තියෙනවා. බුදුහාමුදුරුව ලෙඩ වුණාද කිව්වොත් ලෙඩ වුණා. හැබැයි ශරීරේ පිළිගන්න ආයට ශරීරේ ඉක්මවා ගියායට ඔය කතාව යෙදෙන්න. හරි. ඉතින් කිව්වේ නෑ කියන්න. කිව්වේ නෑ කියන්නේ නේ. කිව්වේ නෑ කියන්නේ කිව්වා. කිව්වේ කාටද? ඒ ශරීර පිළිගන්න ආයට ඒක තේරෙනවා. ආනන්දහාමුදුරුව නෙමෙයි, ආනන්දහාමුදුරුව රහත් වෙලා තිබුණත් නේද? ආනන්දහාමුදුරන්ට තමයි ඕක කිව්වේ. දැන් ඊටත් වඩා හිත දිනු කරලා රහතන් වහන්සේලාත් කතා කරන ඒවා තියෙනවා. ඒවා කතා කරන්නේ මොකටද? ඒගොල්ලන්ට තව දැනගන්න නෙමෙයි. මේවා අහලා තව කෙනෙක් මේක අවබෝධ කරගනි කියලා. සරිත් හාමුදුරුව, කොට්ටිත හාමුදුරුව වෙන සාකච්ඡා කරපුවා
තියෙනවා.
කාටද ඔබ තේරෙන්නේ? දැන් මේ මෙච්චර කියලා තේරෙනවද? අර රූපයක් අර එළියේ කාක්කෙක් බාර අරන් ඉන්නවා කාක් කරන්නේ. කොහොමද කාක්කෙක් නැත්තේ අර? එහෙනම් කොහොමද සද්දෙන්නේ? කොහොමද පේන්නේ? ඔය මට්ටමේනේ අපි ඉන්නේ. ඒ අරව කිව්වට ඔබ තේරෙන්නේ නැහැ. අපිට තමයි බුදුහාමුදුරුව අදායිරිය වුණේ මේ අවබෝධ කරපු එක මේ කෙලෙස් වලින් වහුණා සත්‍යයට කොහොම තේරුම් ගන්නද කියලා. ඒහින් අන්නෝකම තමයි. අනෝක තමයි වචනේ. අරව කිව්වා නම් තවත් කන්ෆියුස් වෙනවා. මේ මොන
තමයි සර් අර බෙල්ලිමුණිගේ ඇම්බිගුයිටි කියන්නේ. අපිට තාරපොත.
එතකොට මේ මුලා වෙලා ඉන්න ඇයට මේ ඇත්ත කිව්වට තේරෙන්නේ නැහැ. ඒක අපටත් පේනවනේ. මේ මේ ඇත්ත කිව්වට ඌ තාම තේරෙන්නේ නැහැ. ඒක ටිකෙන් ටික අර මනස දිනු වීමත් එක්ක තමයි තේරෙන්නේ. මම කිව්වනේ අර රූපය ගැන මම කිව්වි. ද මුලින්ම රූපයක් කියන එක දුකක් කිව්වට ඌ තේරෙන්නේ නැහැ. තාමත් ඒක තේරෙන්නේ නැහැ. උනාට ඒක තමයි ඇත්ත. ඒ රූපයක් හැදුවේ මුලාවෙන් කිව්වට ඌ තේරෙන්නේත් නැහැ. ඉතින් ඒක මේක බලනකොට තමයි පේන්නේ මේ මෙහෙම දෙයක් නෙමේ වෙලා තියෙන්නේ. මම ಜಾති තුනකට බෙදුවේ ආයතනෙ ඔය ගැන හිතුවා හිතපු දේ එළියේ තියෙනවා කියලා විශ්වාස කරලා. එතකොට දැන් ටිකක් හරි පේන්න ඕන මේ හිතපු දේ නේ එළියේ තියලා තියෙන්නේ. එතකොට ඒ ටික නැති වුණා නම් එළියේ රූප පිහිටයිද? අපි හිතේ කණ්ණාඩිය දිහා බලා ඉන්නවා විතරයි. හිතට පේන චිත්ත රූප ටික දිහා බලා ඉන්නවා විතරයි. ඔව් අපි එළියේ තියෙනවා කියලා විශ්වාස කළේ නැත්තම් හිතෙන්ම දකින්න ටිකක් දැක දැක ඉන්නවා. පේන්නේ නැත්තේ නෑ, පේනවා. හිතට පේනවා. හිතට පේනවා මුලා වෙලා. එළියෙන් තියන්නේ. ලෝකෙට අහුවෙන මට්ටමට යන්නේ. ඒ වගේ මට්ටමක් තියෙනවා. දැනට අපි යෝගේ නැති වුණාට. කොහොම තේරුම් ගන්න එක. එතකොට ඒ මට්ටමට ගියාට පස්සේ ඕ රූප ගැන ප්‍රශ්න එකක්වත් යෙදෙන්නේ නැහැ. ඒක අදාළයි. එකයි කියුවේ මේ අපි ඉන්න භූමියේදී කාම භූමියේදී තියෙන ප්‍රශ්න රූප භූමියේදී නැහැ. රූප භූමියේදී තියෙන ප්‍රශ්න අරූප භූමියේදී නැහැ. ওই භූමි තුනේම තියෙන ප්‍රශ්න අපරියාපන්න භූමියේදී නැහැ. ඒවට සාපේක්ෂ. ඒ ටික සඳහන් වෙන එක තැනක් තමයි විභංග ප්‍රකරණය කියලා එකක්
තියෙනවා.
අභිධර්ම. විභංග ප්‍රකරණේ තියෙන ධම්ම හදය කියන කොටස. ඒකේ තමයි යොව තියෙන්නේ. ඒක ධම්ම ඒක තමයි ගැඹුරු දේවල් තියෙන්නේ අභිධර්මයේ. ඕක සාමාන්‍යයට තේරෙන්නේ නැහැ. අතනයි ප්‍රශ්නේ තියෙන්නේ. මොකද සාමාන්‍ය ලෝකෙට අයිති දෘෂ්ටියෙන් ඉඳන් අරක කියෙව්වට මේක තේරුම් ගන්න අමාරුයි. දැන් එතන දැන් උදාහරණයක් විදිහට අන්න රූපාවචර භූමියේයි මොකද අපරියාපන්න භූමියේයි රූපස්කන්ධය පිහිටන්නේ කියන. දැන් ඕක තේරුම් ගන්න බෑ. එහෙම නැත්නම් ආයතන හය ගත්තහම මන ආයතනේ විතරයි පිහිටන්නේ. ඇහැ කන නාසය දිව ශරීරය නෑ.
අපරිගමන්නේ.
ඒකයි අරූපාවචරයකෙත් එහෙම. එතකොට මේ මන ධම්ම කියන දෙක විතරයි තියෙන්නේ. මන ආයතනේයි ධම්ම ආයතනේ.
සර් එතකොට මානිය තාම බාප්තුනවනේ.
හිත පිහිටන්න හේතු තියෙනකොට යෙදෙන භූමිය. හිත කියන්නේ හිත කියන්නේ එහෙම පිහිටන එකක් නෙමෙයි. ක්ෂණිකව අලුත් හිතක්. හිත කියලා එකක් පිහිටන්නේ. එතකොට හිතක් උපදින්න හේතු ටිකයි යෙදෙනවා නම් හිතක් උපදිනවා. ඒ හේතු යෙදෙන්නේ නැත්නම් හිතක් ගැන කතා කරන්න බෑ.
අඥාසකාලා නේ ලැබි දුන්නම මේ දෙමෝපියන්ගේ DNA genes වල තියෙනවා කියන්නේ දැන්
ඒවා එන්න පුළුවන්. මම මේ කියන්නේ දැන් ඕක කඩ කඩ විස්තර කරන්න පුළුවන්. එක එක ප්‍රශ්න අහන්න පුළුවන්.
නෑ මම ඒක අහන්නේ කඩතර කරන්න නෙවෙයි. මට වැඩිමොත් තෝරගන්න.
හරි, ඔය දැන් ලෙඩ හැදෙන එක ගැන ඕන තරම් රිසර්ච් කරන්න පුළුවන්. හරිද?
මන් රිසර්ච්
කරන එක නෙවෙයි, මන් නිකන්
කියන්නේ වෙන එක.
ඒක තමයි මම මේ කියන්නේ. දැන් ඒ වෙන එක කියන්නේ ඒක තමයි ඕව ගැන හොය හොයා ඉන්න පුළුවන්. දැන් මේවා මොකටද හොයන්නේ කියන එක අපි බලන්න ඕනනේ. දැන් මේ මේ ඕව ගැන ඕන තරම් විස්තර තියෙනවා. හරි රසවත් අහගෙන ඉන්න. ඈ හැබැයි ඔය ටික දැනගත්තා කියලා අපිට මොකද්ද ඇති වැඩේ කියන එක හොයන්න. දැන් අපේ දුක නැති කරගන්න පුළුවන්ද මේවා ගැන හොය කියන එක බලලා තමයි ඒවා ගැන හොයන්නේ. එතකොට දැන් ශරීරය කියන එක රූපයක්. ওই රූපේ අපි පිළි අරන් කතා කරන ටික තමයි ශරීරය. හරි. ওই ටික තව පැත්තකින් ගත්තොත් අපේ මේ ජීවිත කාලෙට සීමා. නේද? ශරීරය ගැන කරන කතා ඔක්කොම අපි ඉපදුන දවසේ ඉඳන් මැරෙන දවසට විතරනේ. සංසාරයට ඕවා දාල නැහැ. ඕක හරියට තව උපමාවක් ගත්ත දැන් ඔයාගේ ගෞමේ මෙන්න මේ පාට තියෙනවා. මේ කාවේ කොහොමද දන්නේ? ඒ ඔය ගෞම පරණ වෙලා විස කරනකන් විතරයි ඔය කතා දී. ඒක අලුත් ඇඳුමකට ඒක අදාළ නැහැ. ඒක තමයි අපි දැන් ඇඳුම ගැන හොය හොයා හිටියට මේකේ අර සම්පූර්ණයකට උත්තරේ හම්බ වෙන්නේ නැහැ. ඒ
කියන්නේ විද්‍යාවෙන් හොයන්නේ මේ ජීවිතේ තියෙන දුක නිවැරදි කරන්න විදිහක් තමයි.
ඒක කරන්නත් බෑ ඔය හොයන විදිහට. මොකද ඒගොල්ලන්ට දුකේ හේතු ටික පේන්නේ. හරියටම දුක ඇති වෙන්න හේතුව අහුවෙන්නේ. එතකොට ඒක බෑ කියන්නේ කවදාවත් කොච්චර හොයාගත්තත් මේ වයසට යන එක නවත්තන්න බෑ. ළඩ වෙන එක නවත්තන්න බෑ. මැරෙන එක නවත්තන්න බෑ. කොච්චර හෙව්වත් ඔය ටික නවත්තන්න බෑ. ඒතර ඔය ටික නැවැත්වීම අදාළ වෙන්නේ මුළු සංසාරෙම එකට දාලා බැලුවහම මේ ජීවිත කාලේ විතරක් නෙවෙයි. අපි එක එක ලෝකවල ඉපදි ඉපදි මෙරි මෙරි ඇවිල්ලා
තියෙනවානේ.
ඔව්. එතකොට ඒ ඉපදිලා මෙරි මෙරි ඇවිල්ලා තියෙන්නේ ඔය උපදින්න පුළුවන් අපි වර්ග කරන 31 තලයේ කියලා කියන්නේ නේද? සතර අපාය, මනුෂ්‍ය ලෝකේ, දිව්‍ය ලෝකය, බ්‍රහ්ම ලෝක, ඔහොම ඔහොම බෙදනවනේ. එතකොට ඔය ටික තමයි තව කෙටියෙන් අර ಜಾති තුනකට බෙදුවේ කාම ලෝකයි, රූප ලෝකයි, අරූප ලෝකයි කියලා. ඒවා ඔක්කොම මේ සංසාරේට අයිති, ඉපදි ඉපදි මෙරි මෙරි යන අයට අයිති. අපරියාපන්න කියනකොට ඔය ටිකට අදාළ නැහැ. ඒක තියෙනවා කියන්නේ දැන් අපි මේවයි ඉඳන්නේ. මේ වගේ තව තැනක් තියනවාද කියලානේ ඔයා අහන්නේ. එහෙම කතාවක් ඒකේ නැහැ. මේවට අහුවෙන්නේ නැති ස්වභාවයක් තියෙනවා. ඒක තමයි ලෝකය ඉක්මවාගේ ලෝකෝත්තර தත්ත්වය
කියන්නේ.
ඒක ඔයා හිතන්නේ මේ සංසාරයට සාපේක්ෂ ඔය කතා ටික එතන යෙදෙන්නේ
නැහැ.
එතකොට ආයේ තාම ඉන්නවද කියන කතාවක් එතන නැහැ. මොකද ඉන්නවා කියන කතාවටවත් තේරුමක් නැහැ. ඒ කියන්නේ
නැහැ.
එහෙම එකක් යෙදෙන්නේ නැහැ. මේ ප්‍රශ්නේ වැරදි. ප්‍රශ්නයක් අහන්න බැරි තරක ප්‍රශ්නයක් හදලා එරුකට ඒකට තේරුමක්
නෑ.
ඒ ඔයෙන් හින්දාම තමයි ඕක කතා කරන්නේ නැත්තේ. දැන් තේරෙනවනේ පොඩ්ඩක් කියන්න ගිහිල්ලා. ඔකර දීපු උපමාව අර දැල්ල නිවිලා ගියා වගේ. අපි දැල්ල තියනවා කිව්වත් නෑ කිව්වත් දෙකම දෘෂ්ටි ගොඩක් විතරයි. ඒක මේවට අයිති නෑ. ඉතින් නමක් දෙන්නේ නැතුව ඔක කතා කරන්නේ කොහොමද? කතා කරන්න ගියාම ලෝකෙට ඒක තමයි කියලා තියෙන්නේ. ඉතින් ඔබ කිව්වට මදිනේ. තව තව අහනවානේ. ඒ මොකද්ද? ඒ මොකද්ද? ඒ ඔහොම අහන අයට මොකක් හරි කියන්න
ඕනේ.
එතකොට කියනකොට අර ලෝකෙට අහුවෙන්නත් බෑ. වැඩේ තියෙන්නේ ප්‍රශ්න අහන්නේ ලෝකෙට අහුවෙලා. මෙතන මෙහෙම තියනවා නම් එතන කොහොමද නැති වෙන්නේ? කොහොමනේ අහන්නේ?
ඉතින් මේ ඉස්කෝලේ යන ළමයින්ට ටීචර් ප්‍රශංසා කරන්නේ ප්‍රශ්න අහන්න ළමයට. ප්‍රශ්න අහන්න නැති ළමයට ඒකනම් ගණන් ගන්න.
ඉතින් මොකද්ද ප්‍රශ්නේ? ඉතින් අපිටත් ප්‍රශ්න කරන්න ඕන. ප්‍රශ්න කරනකොට නෙමෙයි තේරෙන්නේ. තමයි මේ ප්‍රශ්න කරන්නේ. නෑ මං කියන්නේ මෙහෙමයි, අපි ප්‍රශ්න කරනකොට බලන්න ඕන මේ ප්‍රශ්න අහලා ලැබෙන උත්තර වලින් අපිට ප්‍රයෝජනයක් තියනවද නැද්ද. නැත්නම් අපි වෙලාව නාස්ති කිරීමක් විතරනේ, අපේ ජීවිතේ නාස්ති
කරනවා.
එතකොට
අපි ඔය කරනා නේද මේ බුද්ධ පූජා කරන දේවල් මම දුක්
නෑ. ඕකේ ඕකේ ඇත්ත தත්ත්වය තමයි එහෙම ඉතුරුක් නෑ. හරිද? පිරිණිවන් පෑවයින් පස්සේ ආයේ කතා කරන්න බෑ. තාම ඉන්නවා කියලා කතාවක් කොහෙත්ම යෙදෙන්නේ නෑ. හරි? ඒක ඒක තේරුම් ගන්න. ධර්මය අහන්න ලැබුණ හින්දා තමයි අපිට ඔය වගේ දේවල් කතා කරන්න පුළුවන් නේද? දැන් බුදු කෙනෙක් කිව්වේ නැත්නම් අපිට ඔවා හිතා ගන්න බෑ. මේ රූපය කියන එක දුකයි කියන එක අපිට හිතා ගන්න බෑ සාමාන්‍ය කෙනෙක්ට. ඒක තමයි ධර්මය කියන්නේ. එතකොට ඒ ධර්මය දැන් මේ ලෝකේ තියෙන ඇත්ත, ලෝකේ තියෙන ඇත්ත විස්තර කිරීමක් තමයි ධර්මය කියන්නේ. එතකොට ඒ විස්තර කිරීම තිබුණත් නැතත් ලෝකේ තියෙන ඇත්ත තියෙනවා. ඒ කාටවත් පේන්නේ නැති එක වෙනම කතාවක්. එනහට ලෝකේ තියෙන සත්‍යතාවය බුදු කෙනෙක් හිටියත් නැතත් ඒක පවතින දෙයක්. ඒක තේරුම් කරන්න පුළුවන් බුදු කෙනෙකුට විතරයි. ඒකයි ධර්මයක් තියෙනවා කියන්නේ. ලෝකේ තියෙන ඇත්ත තේරුම් කරගන්න. ඔව්. ඒක තමයි ධර්මය. ධර්මය දැක්කා කියන්නේ මේ ඇත්ත දකින්නවා කියන එක. එදාට තමයි බුදුහාමුදුරුවෝ දකින්නේ. දැන් අපි දැන් ධර්මය දකින්න කලින්නේ බුදුහාමුදුරුවෝ ගැන කතා කරන්න යන්නේ. ඔතන තමයි ප්‍රශ්නේ
තියෙන්නේ. නෑ දැන් බුදුහාමුදුරුවෝ ගැන මේ රූපයක් හවල දීලා
තියෙනවා. ඒක හරි. ඉතින් ඒක දැන් අපි ඉන්න මට්ටමට අපි ඉන්න මට්ටමට අපි හිතාගෙන ඉන්නේ ඒක. ඒ වුණාට දැන් තේරුම් ගන්න ඕන ධර්මය අවබෝධ කරනකොට මේ මට්ටමෙන් අපි මිදෙනවා. මේ මට්ටමේ දැන් මේ මට්ටමේ කියන්නේ රූපෙට අදාළ ප්‍රශ්න ටික අපිට එදෙන්නේ නැහැ රූපෙන් මිදෙන්න. එහෙම තේරුම් ගන්න. හරි. ඒක කවුරුවක් කරනා නෙමෙයි, ඒක අපිමයි කරගන්නේ. ඒක අනුන්ට දැනලා හරියන්නේ නැහැ. තමන්ගේ ප්‍රඥාව කියන එක තමන්ටයි තියෙන්නේ. ඒකට වෙන කවුරු මොනවා කිව්වත් ඉතින් කරන්න දෙයක් නෑ. නේද? අපේ නුවණ අපි වඩා ගත්තොත් අපිට තමයි. ඉතින් ඔය දැන් මේ ප්‍රශ්න අහනකොට කියන්නේ අපි දැන් මොකක් හරි හොයනකොට හොඳට බලන්න මේක අපේ දුක නැති කරගන්න උදව් වෙනවද නැද්ද කියන එක. මාර්ගයට උදව් වෙනවද නැද්ද කියන එකේ ඉඳන් ඒවා. නැත්තම් මේ ලෝකෙට අයිති දේවල් හොයන්න ගියත් කෙලවරන්න. හරි? එතකොට ඕක දැන් ඔය අහපුවකට දැන් අපේ ෆිසිකල් බොඩි එක ගැන කියවන්න ගියොත් පොත් කෙලවරක් නෑ. ඉතින් ඒක නෑ. බුද්ධ ධර්මයේ පොත් තිබුණාට දකින්න ඕන ටික බොහොම කෙටියෙන් කියලා තියෙනවා චතුරාර්ය සත්‍ය කියන එක නේද? ඒක ඒකේ එක එක විස්තර කරපුවා ඒවා කියවනකොට Taman තේරුම් ගන්න ඕන මේක අපට අදාළද නැද්ද, මේක ඕනද නැද්ද, මේක අවබෝධයට උදව් වෙනවා. එතකොට තේරුම් ගන්න ඔය දැන් අර ප්‍රශ්න එනකොට අපේ ෆිසිකල් බොඩි එක ගැන මොකක් හරි එනකොට ගැලින්ම තේරුම් ගන්න ඔක මේ ලෝකෙට අයිති දෙයක්. ඕක ගැන කොච්චර හිතුවත් ලෝකෙන් මිදෙන්න බෑ. එහෙන් පුළුවන් නම් ඉස්සෙල්ලම මේ දෙන්නේ ওই විද්‍යාඥයෝ ටිකනේ සයන්ටිස්ට්ලා ටිකනේ ඒගොල්ලෝ කවුරුවත් එන්ලයිටන් නුන්නේ නේද? එතකොට ඒ විදිහට අපි හොයලා අපිට මේක තේරුම් ගන්න බෑ. ඒක තේරුම් ගන්න විදියක් බුදුහාමුදුරුවෝ පෙන්වලා තියෙනවා. මොකද්ද මේ හිත දියුණු කරලා නේද? ඔව්. සීල සමාධි ප්‍රඥා කියන්න පුළුවන්, ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්න පුළුවන්, නැත්නම් සතර සතිපට්ඨාන කියන්න පුළුවන් නේද? ඒ වගේත් ස්ටෙප් බයි ස්ටෙප් කියලා තියෙනවා. මේ ටික කළොත් මොකද්ද අවබෝධය? මේ ටික කළොත් මොකද්ද අවබෝධය? ඒ වගේ තියෙනවා. ඒත් ඒවා ප්‍රැක්ටිකලි අත්දකින්න පුළුවන්. ඒකට ඒවට අදාළ දේවල් කොච්චර හෙව්වත් කමක් නැහැ. ඒව ගැන ප්‍රශ්න කළාට කමක් නැහැ. ඒකට මේ හොයන එකේ තේරුම් ගන්න ඕන. දැන් අපි මේ මේ ඒ ධර්මයේ තේරුම් ගන්නද මේක වෙන්නේ. ඒකට හොඳට බලන්න පුරුදු වෙන්න. එතකොට දැන් මම පටන් ගත්ත එකායේ ගත්ත රූපයක් ඇති වුණොත් මොනවද හටගත්තේ? පංච උපාදාන. ඕකම තමයි දුක කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. ඔන්න ඕක පෙන්වන්න පුරුදු වෙන්න. අපි දැන් රූපයක් තියෙනවා කියලා කියපු ගමන් ඔන්න පංච උපාදානස්කන්ධය හටගත්තා. ඒ කියන්නේ දුකක් හටගත්තා. දැන් දුක කියන එක දැම්ම දැනෙන එකක් නැහැ. අපිට දැනෙන්නේ
නැහැ.
මේක බලනකොට දැන් ඒකෙන් මිදෙන දවසට තමයි තේරෙන්නේ මෙච්චර කල් අර මහ ලොකු දුකකනේ හිටියේ. අපි රැවටිලා ඉන්න කල් හිටියේ දුකක කියලා තේරෙන්නේ අවබෝධ වෙනකොට. අපි ගාථාවෙත් කියන්නේ අත නිබ්බින්දති දුක්ඛේ. මේ මුලාව හින්දා හිටිය දුක අතාරින්න. මුලාව ඉන්නකම් අපිට ඒක දුකක් කියලා තේරෙන්නේ නැහැ. ඒක අපිට ආස්වාදේ තමයි පේන්නේ. රූපේ දුකක් කියලා අපිට පේන්නේ නැහැ. ඒක ආස්වාදේ
පේන්නේ.
ඒ වුණාට ආස්වාදේ වැඩි. දැන් මේ ශරීරේ කොච්චර දුකයි දුකයි කියලා කියාගෙන හිටියත් අපි හරි ආසක්. ආස්වාදෙට තරවා ටික යට වෙනවා. ඒක තමයි ලෝකේ ඇත්ත. ඒක තමයි. ඒක තමයි ආසාව කියන්නේ.
අපිට ඒක බලා ගන්න තියෙනවා, නාවන්න තියෙනවා, සුඛතරන් තියෙනවා. නැත්තම් අද වෙනම මෙලික් කරන්න.
ඔය මොනවා ගෙවුවත් ඉතින් ඕක එක එක ලෙවල්ස් වලට තමම්ම බලා ගන්න. ඉතින් මේ මේ මට වැඩක් නැහැ. තමම්ම ඕක බලන්න. මේ ශරීරය ගැන කොහොමද ශරීරය ගැන කොහොමද මට හිතෙන්නේ? මේකට මං කැමතිද නැද්ද? එතකොට දැන් try කරන්න රූපයක් උපන්න ගමන් ඔන්න රූපස් රූප උපාදානස්කන්ධය ඒක තනියෙන් ඉන්නේ අනිත් පස් දෙනාම ඔතන ඉන්නේ පංච උපාදානස්කන්ධය හටගත්තා
ඒක
ඒ හිතන රූපයක් තියනවා කියලා දැනගත්ත ගමන් රූප උපාදානය රූපේ මම බාරගත්ත රූප
උපාදානස්කන්ධය
හිතට මතක් කරලා දෙන්න හරි ඊළඟ සැරේ කවුද නායනා නේද? අන්න රූප උපාදානය පංච උපාදානස්කන්ධය දුක. ඒක එයාගේ පැත්තේ නෙමෙයි, ඔයාගේ පැත්තේ හැටගත්තේ. අපේ හිත පැත්තේ තමයි මේ හැටගන්නේ. ඒකට ඕක හැම රූපෙටම කරන්න පුළුවන් නම් ටිකක් try කරන්න ඕන. මොකද ඉන්නේ කියලා බලන්න. හරි. හොඳයි. එහෙනම් අපි අවසන් කරමු. මේ දැන් සතුටු වෙන්න පුළුවන් මේ කාලය තුලත් අපි භාවනා වැඩේ දුනා. සාකච්ඡා කළා සීල සමාධි ප්‍රඥා වැඩෙන මහානිසංස කුසල් සම්භාරය ප්‍රස් කළා කියලා සතුටු වෙන්න පුළුවන්. ඒ පින් ප්‍රස් කරගත්තු වෙලාවක අපිට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමැති දෙවිදේ තුන් වහන්සේලා ඉන්නවනම් මේ පින් අනුමෝදන් වෙත්තා. සතුටටපත් වෙත්තා, දිවිසිරු වැඩි දියුණු කරගනිත්තා, උතුම් ධර්ම අවබෝධයේ පිණසම හේතු වාසනා වේවා. ඒ සතුටටපත් වෙන දෙවිදේවතාවුන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සමවත් ආරක්ෂා කරන සේක්වා. යම් කිසි දුකක් කරදරයක් බාධකයන් නරකක් අපල උපද්‍රවයක් ලෙඩ දුකක් සතුරු උපද්‍රවයක් ආදී කිසියම්ම උපද්‍රවයක් වෙන්න තියෙනවා ඒ සෑමගෙන් අප සැවම ආරක්ෂා කරන සේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං කරන්ති. යම් කිසි මළගිය ඥාති කෙනෙක් නරක තැනක ඉපදිලා පින් බලාපොරොත්තු වෙන්නා නම් මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්ම අවබෝධය ලබා ගන්න පිණිසම හේතු වාසනා වේවා මේ පින් අනුමෝදන් වෙලා. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මේ රැස් කරගත්තු පින්වල බලයෙන් අපට යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකම් මේ ධර්ම මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්නේ නැපා. ධර්ම මාර්ගේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු වාසනා වේවා. හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සත් සත්.